අද ස්කයිල්කේ පොඩ්කාස්ටින් අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ දවස්වල පත්තරවල ඉන්ටර්නෙට් එකේ වගේ හැමතැනම හැමෝම කතා වෙන මාතෘකාවක් ගැන. දැන් 2012 පටන් ගත්ත නිසාද මන්ද හැමෝටම ආයි මතක් කියලා තියෙනවා. දැන් අර 2012 ගැන 2012 අන්තිමේ මොකද වෙන්නේ ලෝක විනාශයක් ගැන එහෙම කියලා ගොඩක් කතා බහ තිබ්බා. ඒවා ආයි දැන් මතුවලා තියෙනවා. අද බලමු මේ කතා බහ වෙන මාතෘකාවල මොනවා හරි විද්‍යාත්මක පසුබිමක් තියෙනවද, මේවා ඇත්ත නැත්ත මොකුමක්ද, මේ වගේ කරුණු රාශියක් අපි අද සරලව කතා බහ කරමු. දෙදස්තලහේ ලෝක විනාශය ගැන මේ ෆිල්ම්ස් ඇවිල්ලා තියෙනවා. දැන් මේ ළඟදී ගොඩක් පත්තරවල එහෙම ගියා. මම හිතන්නේ හැමෝම දන්නවා මේ ප්‍රසිද්ධ මතවාද ටික ඔක්කොම දන්නවා. මේ දේවල් වෙනවා, මෙහෙම මායන් කැලෙන්ඩර් එක මෙහෙම ඉවර වෙනවා, ඒ වගේ ප්‍රසිද්ධ ටික හැමෝම දන්නවා. අනුරාධ, අපි බලමුද මේ මොනවද මේ 2012 ලෝක විනාශය ගැන මේ ප්‍රසිද්ධ කරුණුයි තව කට්ටිය ටිකක් නොදන්නා වගේ තියෙන සංගවිච්ච කරුණු මොනවද තියෙන්නේ?
ඔහසිත මේ දැන් මේ ගිය දවස් ටිකේ අපි දැක්කම් ෆිල්ම් එකක් කියලා තිබ්බා 2012 කියලා. මේ ඔය ෆිල්ම් එකේ ගොඩක් ඔය එහෙම පොළව පැලිලා එක එක දේවල් පෙන්නුවා. අපි ඉස්සරහටම කතා කරමු ඔවා වෙන්න පුළුවන්ද බැරිද කියලා. දැන් 2012 වල මේ එහෙම ලෝක විනාශයක් වෙනවා කියලා එකට ප්‍රධානම කාරණයක් විදිහට පෙන්වන්න වෙන්නේ අර මායන් කැලෙන්ඩර් එක 2012 දී ඉවර වෙනවා කියලා කියන එක. ඔයිට අමතරව ඉතින් තව තව දේවල් තියෙනවා. දැන් මායන් කැලෙන්ඩර් එක ගැන කතා කරාම මායන් මායාවරුන් කියලා මේ ගොඩක් ඉස්සර මේ එක්තරා මේ සිවිලයිසේෂන් එකක් හිටියා. මේගොල්ලන්ගේ තියෙන කැලෙන්ඩර් එකේ දැන් හැමෝම ඒ කියන්නේ සයන්ටිස්ට්ලා හෝ ඒ කියන පුද්ගලයෝ කියන දේ තමයි මේගොල්ලන්ගේ කැලෙන්ඩර් එක මේ 2012 දෙසැම්බර් වල ඉවර වෙනවා කියන එක. දැන් ඊළඟ ප්‍රශ්නේ තියෙන හසිත දැන් කලින් මේ දැන් ඩූම්ස් ඩේ එක වෙනවා කියලා කිව්ව 2003 විතර ඔහොම එකක් වෙනවා කියලා කීකී හිටියා. දැන් ඕක තමයි මේ 2012ට මේ පෝස්ට්පෝන් කරලා තියෙන්නේ මේගොල්ලෝ ඒ කියන විදිහට. හරි. එතකොට මේ මායාවරුන්ගේ කැලෙන්ඩර් එකේ දැන් සයන්ටිස්ට්ලා කියන කතන්දරේ තමයි මායාවරුන්ගේ කැලෙන්ඩරේ 2012 හෝ මොකක් හරි කියන දෙසැම්බර් මාසයේ හෝ කවදා හරි ඉවර වෙනවා. හැබැයි දැන් අපේ කැලෙන්ඩර් එකත් දෙසැම්බර් 31 ඉවර වෙනවනේ. නේද? ඉවර වෙලා ආයි ජනවාරි මාසෙ පටන් ගන්න. ඉතින් ඒ වගේම තමයි මේ මායවරුනේ කැලෙන්ඩරෙත් ආයි මුලින්ම ආයි රීසෙට් වෙලා මුලට එනවා කියන එක තමයි හැමෝම මේ කියන්නේ සයන්ටිස්ට්ලා සයන්ටිෆිකලි පෙන්නන දේ. කියන්නේ කවුරු හරි කියනවා නම් මේ මායන් කැලෙන්ඩරේ කියන්නේ මේ ලෝක විනාශය ගැන කියලා ඉවර වෙන්නේ එදා කියලා. ඉතින් ඒක ටිකක් පිළිගන්න අමාරු දෙයක් එහෙම බැලුවොත් එහෙම.
තව ප්‍රසිද්ධ වෙච්ච දෙයක් තියෙනවා නේද? මේ අර නිබිරු නැත්තම් ප්ලැනට් එක්ස් කියන එකක් ඇවිල්ලා මේ පෘථිවිය හැප්පෙනවා, ඊළඟට පෘථිවිය එක්කම විනාශ වෙලා යනවා. ඒකත් සෑහෙන ප්‍රසිද්ධ වුණා නේද මේ ළඟදී?
ඔව්. දැන් නිබිරු කියලා මේ තරුවක් තියෙනවා අය මේක ඇවිල්ලා අපේ පෘථිවිය හැප්පෙනවා හෝ හිරේ සූර්යාගේ හැප්පෙනවා හෝ ඔහොම කතාවක් තියෙනවා. මේකේ ඔරිජින් එක ගත්තොත් මේ නිබිරු කියන එක නිබිරු කියලා මේ අපි දැන් හොයාගෙන ගියාම සයන්ස් මේ සයන්ස් ෆික්ෂන් පොතක් තියෙනවා. ඒ පොතේ තියෙනවා මෙහෙම කතාවක් තියෙනවා කියලා. ඒ කියන්නේ ඒක කතාවක් නේ, ෆික්ෂන් එකක්. ඇත්ත දෙයක් නෙමෙයි ඒක. ඊට පස්සේ මේ අපිට තව කෙනෙක් හම්බ වෙනවා, නැන්සි කියලා එක්කෙනෙක්, ඇමරිකන් මං හිතන්නේ. එයා තමයි කියන්නේ මේ නිබිරු කියලා ග්‍රහලෝකකින් ඒලියන්ස් ලයනවා ඇවිල්ලා මේ අපිව බේරගන්නනවා මෙහෙම කියලා එකක් තියෙනවා. දැන් ඕක දැන් අර ගොසිප් නේ, කට කතා. එක එක්කෙනා එක එක විදිහට වෙනස් කරලා කියනවා. නිබිරු කියලා තරුවක් වෙනවා කියලා එක්කෙනෙක් කියනවා, තව එක්කෙනෙක් කියනවා නිබිරු කියලා ග්‍රහලෝකයක් තියෙනවා කියලා. තරුවක් හෝ ග්‍රහලෝකයක් හෝ වේවා මෙහෙම දෙයක් ඇවිල්ලා මේ පෘථුවිය ඇවිල්ලා හැප්පෙනව නම් හෝ අපේ සූර්යයාගේ ඇවිල්ලා ගැටිලා මොනා හරි එහෙම විනාශයක් වෙනව නම් මේ වෙනකොට අපි ඇත්තටම දැනගෙන ඉන්න ඕනේ නේද? අපේ මේ ගොඩක් සයන්ටිස්ට්ලා 24ම මේ අහස දිහා බලාගෙන ඉන්නේ. අපිට දැනගෙනව නම් එහෙම දෙයක් පේනවනේ. විශේෂයෙන් තරුවක් වෙනව නම් දැන් 2012 දී හැප්පේ මේ කියන්නේ අගු මේ තව මාස 10කින් 11කින් හැප්පෙන තියෙන එකක් නම් මේ වෙනකොට අපිට පේන්න ඕනේ. ඒක අහසේ බ්‍රයිට් තරුවක් විදිහට පේන්න ඕනේ. ඉතින් අපිට එහෙම එකක් පේන්නේ නැහනේ. කියන්නේ මෙහෙම එකක් එන්නේ නැහැ කියන එක තමයි.
ඔව්, මට තව මතක් වෙච්ච දෙයක් තමයි මේ නැන්සි ලේඩ මං හිතන්නේ යාගේ සර්නේම් එක. ඒ යා තව කතාවක් කියලා තිබ්බා මේ හේල් බොබ් කියන ප්‍රසිද්ධ මේ ධූමකේතුව. ඒක ඇත්තටම ධූමකේතුවක් නෙමෙයි. ඒක මේ කඩාගෙන වැටෙන තරුවක් එහෙමම NASA එකෙන් වසන් කරන එහෙම කතාවකුත් යා කියලා තිබ්බා.
ඔව්ද? අපි තේරුම් ගන්න ඕන දේ තමයි තරු කියන ඒවා මේ හැම නිදැල්ලේ හැමතරම යන දේවල් නෙමෙයි. තරුවකට Tamanට වෙන් වෙච්ච නිශ්චිත කක්ෂයක්. කියන්නේ තමන්ට වෙන් වෙච්ච නිශ්චිත පාත් එකක් තියෙනවා. එයා යන්නේ මේ පාත් එක විතරයි. මේ පාත් එකෙන් එළියට යනවනම් ඒක ඉතාමත්ම මේ විරලම විරල අවස්ථාවක්.
හරි විශාල.
ඔව් විශාල ලොකු බාහිර මේ ගුරුත්වාකර්ෂණ මොකක්ද ලොකු බලපෑමක් තියෙනවා. ඉතින් ඒක වෙන්න බෑ එහෙම. විශේෂයෙන් හෙල්බොප් කියන එක තරුවක් කියලා කියන්න බෑනේ දැන්. අපි දන්නවා හෙල්බොප් නෙමෙයි තව කොච්චර දුමකේතු මේ එනවා යනවාද. අනිත් ඒ ප්‍රමාණෙත් එක ගත්තහම තරු පුංචි තරු තියෙන්න බෑනේ මේ කිලෝමීටරයක් වගේ තරුවක් නෑ. ඒක වෙනස් වෙන්න ඕනේ. ඒක තරුවක් නෙමෙයි එහෙනම්. නිකම්ම නිකන් තරුවක් නෙමෙයි.
ඔව් තව ඒ වගේම කතාවක් තියෙනවා මේ අනුරාධය කිව්ව වගේ මේ නිබුරු සහ ප්ලැනට් එක්ස් වගේ ඊරිස් කියන එකත් මේ පෘථිවියට ලං වෙලා ඉවරලා ඒකෙන් බලපෑමක් වෙලා මේ විනාශයක් ලෝක විනාශයක් වෙන්න පුළුවන් කියලා. ඇත්තටම දැන් නිබුරු කියන එකයි ප්ලැනට් එක්ස් එක්ස් කියන එකයි මේ තියෙන දෙයක් නෙමෙයි. ඒක නියම් මේ ෆික්ෂනල් දෙයක්. ඒක කට්ටි හදපු දෙයක්. නමුත් මේ ඊරිස් කියන එක නම් ඇත්තටම තියෙන දෙයක්. ඊරිස් කියන්නේ ඇත්තටම ඩ්වාෆ් ප්ලැනට් එකක්. මේ වාමන ග්‍රහ ලෝකයක්. මේක තියෙන්නේ මේ සෝලර් සිස්ටම් එකේ කෙරවලේ. ඊරිස් කියන එක ඇත්තටම පෘථිවියට ගොඩක් දුරට මේ ගොඩක් ලං වෙන්න පුළුවන් දෙයක් නෙමෙයි. මොකද ඒකේ මේ ලං වෙන්න පුළුවන් කිලෝමීටර් මිලියන ගානකට වගේ සීමාවකට තමයි ලං වෙන්න පුළුවන් උපරිම. ඒකින්ද මේ ඊරිස් කියන එක ඇත්තටම එහෙම බලපෑමක් නැහැ මේ කියන තරම්. ඒක සාමාන්‍ය මේ ඩ්වාෆ් ප්ලැනට් එකක් අනිත් මේ ඩ්වාෆ් ප්ලැනට් වගේ.
මට මේ ළඟදී මේ හසිත මේ Facebook එකේ මම දැක්ක දාලා තිනවා ෆොටෝ එකක්. Google Sky හරි මොකක් කරේ එක මේ ස්ක්‍රීන්ෂොට් එකක්. ඒකේ තියෙනවා එක මේ මට හරියටම අහසේ කොයි හරියද කියලා මතක නැහැ. මට මතක ඉතින් නිකන් ලියෝ තියෙන හරිය කොයි හරිය තැනක හසට ස්ක්‍රීන්ෂොට් එකක්. ඒකේ තියෙනවා කොටු කොටු කළු පාට කොටුවක් තියෙනවා. දැන් මේගොල්ලෝ කියනවා මේගොල්ලෝ නෙමෙයි මේක හැමතරම තියෙන එකක් මේ මෙතන තියෙන්නේ නිබිරු කියන තරුව මේ නාසයකින් වහන්න තමයි කළු පාට කොටුවක් දැලා වහලා දාලා තියෙන්නේ කියලා. දැන් ඕකේ ඇත්ත නැත්ත අපි හොයලා බලනකොට අපි මුලින්ම කල්පනා කරනෝනේ ඔය අහසේ ෆොටෝස් ගන්න අපි කොහොමද කියලා. දැන් සාමාන්‍යයෙන් ටෙලස්කෝප්ස් වලින් ෆොටෝස් ගන්න අහස මේ කොටු වලට බෙදලා ඒ කොටුවෙන් කොටුව වෙන වෙනම අරගෙන පස්සේ ඒ ටික ඔක්කොම අරගෙන එකට ස්ටිච් කරනවා එකට තියලා මහනවා. ඔක තමයි කරන්නේ. දැන් ඒ Google එකේ ඔය ස්ටිච් කරන කෙනාට ඒ වෙලාවෙ මොකක් හරි කම්පියුටර් එකේ වැරද්දක් වෙලා හරි ෆොටෝස් එතන නැතුව හරි එයා එතන කළු පාට හිස් තියලා තියෙන්නේ. ඉතින් අපේ කට්ටිය ඕක බැලුවාම හිතන්නේ මේ මේක මේ ඕන කමින් ඩිලිබරේට්ලි වහලා දාලා කියලා තමයි හිතන්නේ. එතන මොනවා හරි එහෙම තියෙනවා නම් අපි ඔය බලන්නේ විසිබල් ස්පෙක්ට්‍රම් එකෙන් නේ. කියන්නේ අපිට පේන දෘශ්‍ය ෆොටෝග්‍රැෆි ෆොටෝස් වලින් අපි බලන්නේ. අපි බැලුවොත් එහෙම එක්ස්රේ වලින් හරි ගැමා රේ වලින් හරි ඔතන බැලුවොත් අනිවාර්යෙන් මොනවා හරි දෙයක් තියෙනවා නම් පේන්න ඕනේ. එක්ස්රේ වලින් විශේෂයෙන් මොනවා හරි විචිරණ පිටකරන තරුවක් වගේ දෙයක් තියෙනවා නම් අනිවාර්යෙන් එක්ස්රේ සෝස් එකක් මොනවා හරි තියෙන්න එපේ. ඉතින් ඒ වයින් බැලුවාම එතන මොකුත් නැත්තම් විසිබල් ලයිට් වලින් විතරක් බැලුවාම එතන නොපෙනෙනවා නම් එතන ඇත්තටම ඉතින් මොකුත් තියෙන්න බෑ. ඉතින් ඒ වගේ ෆොටෝස් තියෙනවා නම් ඒකත් බොරුවක් ඇතරම කියන්නේ එහෙම වහලා දාලා නාසයෙන් වහලා ඒක පිළිගන්න පුළුවන් දෙයක් නෙමෙයි.
ඔව් දැන් මේ නිබිරු ඇවිල්ලා වැදෙන එකක් හරි නැත්නම් ත වෙන තරුවක් ඇවිල්ලා වැදෙන එකක් හරි අපිට බහැර කරන්න පුළුවන් සයන්ටිෆික්ලි මේක පොඩ්ඩක් වෙන්න අපහසු දෙයක් කියලා. හැබැයි මේ 2012 ලෝක විනාශය මත අතර තවත් එක එක මත තියෙනවා පොඩ්ඩක් සයන්ටිෆික්ලි වෙන්න පුළුවන් කියන තත්ත්වයක තියෙන දේවල්. මොනවාද මදුෂ මේ සාමාන්‍යයෙන් අපිට මේ වගේ තියෙන මතවාද?
සයන්ටිෆික් ෆැක්ට්ස් ගැන කතා කරද්දි මුලින්ම එකක් තමයි මේ සෝලර් මැක්සිමම් කියන එක. කියන්නේ සූර්යා මේ අවුරුදු 11කට වරක් කියන්නේ සෝලර් සයිකල් කියලා අපි කියනවා. සූර්යාගේ මැක්සිමම් අවස්ථාවකට එනවා. ඒ වෙලාවේදී ඒ සූර්ය සුළඟ එහෙම සුළඟ කියන දේ ප්‍රබල වෙනවා. සූර්ය ලප ඇතිවීම වැඩි වෙනවා. මේ වගේ සූර්යා මේ ප්‍රබල තත්ත්වයකට එනවා. දැන් ඇත්තට මේ යන කාලේ සෝලර් මැක්සිමම් එකක සූර්යා ඉන්නේ 2010 ඉඳන් 2012 වගේ කාලේ මේ සෝලර් මැක්සිමම් එක. ඒ වුණාට මේ දැන් අපි මේ ලෝක විනාශයක් වෙනවා වගේ ලොකු බලපෑමක් වෙන්නේ නැහැ සූර්යාගෙන්. ඒක සාමාන්‍ය අනිත් මේ කාලවලදී වුණා වගේම මේ සෝලර් මැක්සිමම් එකක් විතරයි. ඒ කියන්නේ මේ ජීවේ නැති වෙනවා වගේ ලොකු දෙයක් වෙන්නේ නැහැ. මේකදී ඇත්තටම වෙන්නේ මේ දැන් මේ වගේ කලනුත් 2003 ඉඳන් මම හිතන්නේ සැටලයිට්ස් වලට බලපෑවා මේ සූර්ය සුළඟ කියන දේ. සූර්යාගෙන් විකිරණ මේ ඒ සැටලයිට්ස් වල තියෙන ඉලෙක්ට්‍රොනික පරිපත මේ අක්‍රිය කරන තරම් ඒවට බලපෑවා. ඊට අමතරව මේ පෘථිවියේ ජීවයට මේ කිසිම බලපෑමක් උනේ නැහැ. තව වෙන්න පුළුවන් දෙයක් තමයි මේ අභ්‍යවකාශයේ තියෙන ග්‍රහක ඇවිල්ලා පෘථිවිය මත ගැටෙන්න පුළුවන්. දැන් මේ වගේ දෙයක් වුණා මේ වසර මිලියන ගානකට කලින් ඩයිනෝසෝරයන් වඳ වෙලා ගියේ. මේ වගේ මේ ග්‍රහකයක් පෘථිවිය මතට කඩා වැටලා. මේ වගේ සිද්ධියක් වෙන්න පුළුවන්. නමුත් මේ යන කාලේ ඒ වගේ මේ උල්කාවක් එන පාත් එකක මේ පෘථිවිය පිහිටලා නැහැ. ඒක අපි මේ පැහැදිලිම කියන්න පුළුවන්. මොකද NASA එකේ වෙනම මේ ඒගොල්ලන්ගේ ප්‍රෝග්‍රෑම් එකක් තියෙනවා Near Earth Objects. ඒක කරන්නේ පෘථිවියට ගැටෙන්න පුළුවන් සහ පෘථිවිය හරහා එකන පෘතිය මේ ලඟින් යන්න පුළුවන් මේ ග්‍රහක ගැන එගොලන් අධ්‍යයනය කරනවා මේ ප්‍රෝග්‍රෑම් එකේ. ඇත්තට මේ එගොලන්ගෙම වෙනම ඔෆිෂියල් වෙබ්සයිට් එකකුත් තියෙනවා එකටම. දැන් ඒකේ ඔෆිෂියල් වෙබ්සයිට් එක බැලුවත් 2012 වසරට මේ එහෙම ත්‍රෙඩ් එකක් නැහැ මුකුත් ග්‍රහකවල. ඒකින්ද ඇත්තටම මේ ඒ මතයත් අපිට මේ බැහැර කරන්න පුළුවන් මේ වගේ ග්‍රහකයක් හින්දා මේ ලෝක විනාශයක් වෙනවා කියන එක.
දැන් ওই මදුෂ එහෙම කතා කරපු දේවල් අපි ගොඩක් කල් ඉඳන් දැක්කා මේ ඉන්ටර්නෙට් එකේ හැමෝම මේ බ්ලොග්ස් වල එහෙම නිතරම මේ කතා බහ වෙන දේවල් තමයි දැන් මෙතන කියවුනේ. ගිය සතියේ ඊට ඉස්සෙල්ලා සතිය වගේ මම දැක්කා ලංකාවේ ගොඩක්ම ඔය ජාතික පුවත්පත් හැම වගේ ගොඩක් ඒවයි මේ යනවා මේ 2012 මාතෘකාව අරගෙන 2012 ලෝක විනාශය වෙනවාද මේකේ ජ්‍යොතිෂ්‍ය මත කට්ටියක් දානවා තවත් කට්ටියක් මේ ලංකාවේ තාරකා විද්‍යාඥයෝ මේ ලංකාවේ ඉන්න අයයි ලංකාවෙන් පිට ඉන්න තාරකා විද්‍යාඥයෝගේ නම් ඈඳලා එක එක මේ පුවත් පළ කරලා තිබ්බා මේක සනාථ කරලා තියෙනවා මෙහෙම ශ්‍රී ලාංකික තාරකා විද්‍යාඥයෙක් එහෙම කියලා මේ නොයෙකුත් මේ කාරණා දාලා තියෙනවා මේකෙන් හැබැයි එක පුවත්පතක තිබ්බ එක ආටිකල් එකක් අපිට මේ විශේෂයි කියලා තේරුණා මොකද ඒ කට්ටිය පොඩ්ඩක් සැබෑ දත්ත පාවිච්චි කරලා මේ අලුත් පැත්තක් ගැන කතා කරලා තිබ්බා. මොකක්ද අනුරාද මේ අපි සාමාන්‍ය මේ දකින් නැති පැත්තක් ගැන මෙයාලා කතා කරලා තියෙන්නේ මොකක්ද
ඒක? ඔව් මේ මෙහෙමයි හසිත දැන් ඒගොල්ලෝ කියලා තියෙන්නේ මෙහෙම දෙයක්. අපේ පෘථුවිය මන්දාකිණියේ මේ පෘථුවිය සහ අපේ සෞරග්‍රහ මණ්ඩලය අපේ ශිරපතේ කියන්නේ අපි පිටලා ඉන්න මන්දාකිණියේ මැදේ කියන්නේ මන්දාකිණියේ වටයක් යනවා. ඒ යද්දී අපේ සෞරග්‍රහ මණ්ඩලයේ මන්දාකිණියේ තියෙන එක්තරා මේ තරායකාර ප්‍රදේශයකට එනවා කියලා. ඒ කියන්නේ ඩේන්ජරස් සෝන් එකකට ඩේන්ජර් සෝන් එකකට එනවා කියලා තමයි කියලා තිබ්බේ. මේක කතන්දරේ අපි හරියටම තේරුම් ගන්න උත්සාහ කරොත් අපේ ශිරපතේ හෝ මොකක් හරි ඕනෑම මන්දාකිණියක් ඇතුලේ තියෙන ඕනෑම මේ සරුවක් තමන්ගේ සෞරග්‍රහ මණ්ඩලයත් අරගෙන මන්දාකිණියේ වටේ යනවා. ඒ කියන්නේ මන්දාකිණියේ භ්‍රමණය වෙනකොට සෞරග්‍රහ මණ්ඩලයත් ඒත් එක්කම යනවා. එතකොට දැන් අපේ ශිරපතේ ගත්තොත් එහෙම ශිරපතේ එක රවුමක් කම්ප්ලීට් කරන්න එක වටයක් ආවර්තයක් යන්න සාමාන්‍ය අවුරුදු මිලියන 150-200ක් වගේ යනවා. අවුරුදු මිලියන 150-200ක්. ඉතින් විශාල ප්‍රමාණයක්. මේ සොයා ගැනීම ඇත්තරම ඒ කියන්නේ සොයා ගැනීමක්ම නෙමෙයි. ඔක සොයාගෙන ගොඩක් කල මේ තියරි එක ඒ කියන්නේ මෙහෙම ඩේන්ජර් සෝන් එකකට යනවා කියලා තියරි එක මේ ඊයේ පෙරේදා තමයි අරගෙන ආවේ මේ එක්තරා විද්‍යාඥ කණ්ඩායමක්. මේකට අපේ මේ කියන්නේ අපේ ශ්‍රී ලංකීය මේ තාරකා විද්‍යාඥවරයෙකුත් තව කොටසක් එයා එකතු කරලා තිබ්බා. මෙහෙම ගිහාම ඒ කියන්නේ මේ ඩේන්ජර් සෝන් එකට ආවම මොකක් හරි ග්‍රහකයක් අපේ සෞරග්‍රහ මණ්ඩලයට ඇතුල් වෙන්න පුළුවන් කියලා. වෙනදට වඩා ග්‍රහක වැඩියෙන් සමහරට ඇතුල් වෙන්න පුළුවන් කියලා. එයා ඒක මේ ෂුවර් කරලා කියන්නේ අනිවාර්යෙන් එනවා කියලා. සමහර විට එන්න පුළුවන් කියලා. දැන් මේ ඩේන්ජර් සෝන් එක මොකක්ද කියන එකත් ගත්තොත් එහෙනම් අපේ මන්දාකිණිය තියෙනවා මේ තරු පිහිටන්නේ සර්පිලාකාර මන්දාකිණියක්. මේකේ ස්පයිරල් ආම්ස් වල තමයි තරු තියෙන්නේ. එතකොට අපේ ශිරපතේ එක්තරා ප්‍රදේශයක් තියෙනවා ස්පයිරල් ආම්ස් වල තරු අඩු ප්‍රදේශයක්. එතකොට ඒ තරු අඩු ප්‍රදේශයට යම් කිසි විදිහකින් අපි ආවොත් එහෙම දැන් ඉන්නේ අපි තරු වැඩි ප්‍රදේශනේ. එතකොට අපේ මන්දාකිණියේ මැද්ද තියෙනවා නියුක්ලියස් කියලා. ඒ කියන්නේ ඤෂ්ටිය කියන්නේ මෙතනින් ඉතාමත්ම අධික ලෙස විකිරණ පිට වෙන ප්‍රදේශයක්. සමහර වෙයි මත තියෙනවා මේ මැද්දේ ලොකු අධිස්කන්ධ කලුකුහරයක් තියෙනවා. ඉතින් බය වෙන්න දෙයක් නැහැ. එහෙම ඒක අපි කලුකුහර ගැන කතා කරනකොට කිව්වා අපි කලුකුහර ඇතුළට ඇදිලා යන්නේ නැහැ. අපි ඒක කලින් කතා කරා. දැන් අපි ඉන්න පොසිෂන් එකත් එක්ක ගත්තාම ඔය කියන නියුක්ලියස් එකෙන් පිට වෙන විකිරණ අපේ එහෙම විකිරණ පිට වෙනවා නම් ඒවා අපි දිහාට එන්න පුළුවන් ප්‍රමාණය ඉතාමත්ම අඩුයි. මොකද මැද්දේ බාධක තියෙනවා, තරු තියෙනවා. ඒත් අපි අර තරු අඩු ප්‍රදේශයට ආවොත් එහෙම සමහර විට අර මැද්දේ නිකුත්න විකිරණ අපි ළඟට එන්න තියෙන ප්‍රවණතාවය වැඩි. ඕක තමයි ඔය කියන තීරිය එක. දැන් ඔරිජිනල් ආටිකල් එක ඉංග්‍රීසි ආටිකල් එකේ තිබුණේ මෙහෙම තීරය එකක් තියෙනවා කියලා විතරයි. දැන් අපේ මේ ලංකාවේ පුවත්පතේ කට්ටිය කරලා තියෙන්නේ මොකද්ද? ඔය තීරය එක අරගෙන 2012ට එකතු කරලා 2012 දී ඕක වෙනවා කියලා. ඉතින් මේක ඇත්තටම වෙන්න බෑ. මොකද මම දැන් කිව්වා මේ අපේ මන්දාකිණිය මේ වටයක් සම්පූර්ණ ආවර්තයක් යන්න අවුරුදු මිලියන 200-250ක් යනවා කියලා. දැන් අපි ඉන්න පොසිෂන් එකත් එක්ක කල්පනා කරාම තව මිලියන 100ක් විතරයි ඔය කියන තැනට එන්නේ. ඉතින් ඕක 2012 නෙමෙයි, තව අවුරුදු 10කින්වත් වෙන දෙයක් නෙමෙයි. ඉතින් බය වෙන දෙයක් නැහැ. මේ පත්‍ර වලින් මේ මිනිස්සුන්ගේ බොරුවට බය කරන එකක් තමයි තියෙන්නේ.
තව දෙයක් තමයි අනුවාද ඔය වගේ ගොඩක් කාලයකට පස්සේ වෙන්න තියෙන දෙයක්. දැන් මේ 2012ට මම ආදේශ කළා කියන කතාවක් තමයි ඔය මේ පෝල ෂිෆ්ට් එක. මන් දැක්ක ෆිල්ම් එකේ තිබ්බා මේ ටග් ගාලා මේ පෘථිවියේ මේ පෝල ෂිෆ්ට් එකක් වෙනවා. ඒක නියම් පැය ගානක් ඇතුළත එකපාරට වෙලා නැවතිනවා. එහෙම එහෙම එයාලා මේ පෙන්ඳුම් කරන්න හැදුවා. මේ මදුෂ මොකද මේ පෝල ශිෆ්ට එකක් කියන්නේ මේ ඒක ඇත්තටම මෙහෙම දවසින් දෙකෙන් එහෙම වෙන්න පුළුවන් දෙයක්ද
පෝල ශිෆ්ට් එකක් කියන්නේ මෙහෙමයි දැන් පෘථිවිය ගත්තහම පෘථිවිය තියෙනවා චුම්බක ක්ෂේත්‍රයක් මේ චුම්බක ක්ෂේත්‍රය අපි දන්නවනේ දැන් උතුර චුම්බක උතුරක් තියෙනවා චුම්බක දකුණක් තියෙනවා මේක ඇත්තටම මේ පොඩ්ඩක් පෘථිවිය තියෙන පොසිෂන් එකත් එක්ක පොඩ්ඩක් ඇලයින් වෙලා තියෙන්නේ ඒක සාමාන්‍ය දෙයක් පෝල ශිෆ්ට් එකද වෙන්නේ මේ තියෙන පොසිෂන් එක ඒ කියන්නේ චුම්බක උතුර සහ චුම්බක දකුණ ටිකෙන් ටික මේ වෙනස් වෙලා සම්පූර්ණයෙන්ම ඒ පැත්ත මාරු වෙනවා. කියන්නේ චුම්බක උතුර තියෙන තැන චුම්බක දකුණට එනවා. දකුණ තියෙන තැන මේ ආයි උතුරට එනවා. මෙහෙම මේ ෂිෆ්ට් එකක් වෙන එක තමයි මේ පෝල ෂිෆ්ට් එකක් කියලා කියන්නේ. ඇත්තටම මේක මේ යම්කිසි කාලාන්තර මේ කාල පරතරයක් තුල වෙන දෙයක්. ඒ කියන්නේ එක වෙලා එක කාලයකදී එක විදිහකට පිහිටනවා චුම්බක උතුර සහ චුම්බක දකුණ දැන් මේ කාලේ පිහිටන විදිහට පිහිටනවා. ඊට පස්සේ තව ගොඩක් සෑහෙන කාලයක් ගියාට පස්සේ ඇත්තටම මේ කාලය පිරඩ වෙනම ඇත්තටම මතක නැහැ. සෑහෙන කාලයක් ගියාට පස්සේ ආයි මේ චුම්බක උතුර සහ චුම්බක දකුණ මාරු වෙනවා. මේක සාමාන්‍ය වෙන දෙයක්. නමුත් ඇත්තටම මේක මේ 2012 එකත් එක්ක සම්බන්ධ ගන්න විදිහක් නැහැ. මොකද මේ කාලය තුලදී ඒක වෙනසක් වෙන්නේ නැහැ. ඒක තව අවුරුදු සෑහෙන ගානක් ගියාට පස්සේ තමයි මේ වෙනසක් වෙන්නේ. ඉතින් ඇත්තටම මේක ඇත්තටම මේ සම්බන්ධයක් නැහැ 2012 ලෝක විනාශයත් එක්ක.
ඔය දැන් ඔය වගේම මේ එකක් තියෙන තීරය එකක් අපේ සෞරග්‍රහ මණ්ඩලයේ තියෙන ප්ලැනට්ස් ටිකයි සූර්යයයි ඔක්කොම ටික එක පැත්තකට ඇවිල්ලා ඒ කියන්නේ ලයින් වෙලා එක පේලියකට අනික් කොනට Earth ආවහම අර ප්ලැනට්ස් වලයි සූර්යයාගේ තියෙන මුළු මේ ග්‍රැවිටේෂන් එකකින්ද පෘථිවිය ගැලවිලා යනවා ඔහොම තීරයකුත් තියෙනවා. එහෙම වෙන්න බෑ ඉතින්. කොහෙත්ම වෙන්න බෑ ඒක. එහෙම දෙයක් ඇත්තට මේක පිළිගන්න අමාරුයි සහ ඒ කියන්නේ අපි දන්න ෆිසික්ස් වලින් බැලුවොත් එහෙම දෙයක් වෙන්න බෑ.
ඔව් දැන් අනුරාධ කිව්ව වගේ ලයින්මන්ට් ඒ මෙහෙම දෙයක් වෙන්නේ නැති වුණාට ඇත්තටම මේ පෘථුවේ කියන්නේ පෘථුවේ ලෝක ඒ කියන්නේ ලෝක විනාශයක් වෙන්න පුළුවන් මේ ඇත්තටම සූර්යයා හින්දා. සූර්යයා කියන්නේ දැන් හයිඩ්‍රජන් දහනය කිරීමෙන්නේ තාපය පිට කරන්නේ. එයා ස්ථාවරව තියන් ඉන්නේ හයිඩ්‍රජන් දහනය කිරීමෙන්. යම්කිසි කාලයක් එනවා ඒ කියන්නේ ළඟ දිනේ මේ අවුරුදු බිලියන 5ක් විතර ගියාට පස්සේ හයිඩ්‍රජන් ප්‍රමාණය අයින් වෙනවා. ඉගෙන ඉවර වෙනවා. ඒ වුණාට පස්සේ සූර්යයා ගේ තියෙන හීලියම් වැඩිපුර තියෙන හීලියම් හීලියම් වලින් එයා ශක්තිය නිපදවන්න බලනවා. මෙන්න මේ ක්‍රියාවලියෙන් හින්දා එයා සූර්යාපත් වෙනවා රෙඩ් ජයන්ට් අවස්ථාවට, රතු යෝධ අවස්ථාවට. මේක සෑහෙන මේ ප්‍රබල අවස්ථාවක් සූර්යාගේ. මොකද සූර්යාගේ අරය සෑහෙන විශාල වෙනවා. අපි දැනට තියෙනට වඩා සෑහෙන ගුණයකින් විශාල වෙනවා. උෂ්ණත්වයත් සහ තාපය කියන්නේ සෑහෙන විශාල වෙනවා. පෘථුවිය ළඟට වෙනකම්ම වගේ සූර්යාගේ අරය විශාල වෙනවා.
මේ ප්ලැනට්ස් ඔක්කොම මේ ඉන ප්ලැනට්ස් හැම එකටම ත්‍රෙට් එකක් තියෙනවා
ඒක. ඔව් ඉන ප්ලැනට්ස් හැම එකටම ත්‍රෙට් එකක් තියෙනවා. මෙන්න මේ හින්දා තමයි අත්‍තරම මේ ලෝක විනාශය වෙන්නේ. ඒක තමයි අපිට මේ ඇස්ට්‍රොනොමිකල් ඒ කියන්නේ තාරකා විද්‍යාත්මකව කියන්න පුළුවන් ලෝක විනාශේ ඇත්තනම් වෙන විදිය.
අවසාන වශයෙන් වන්රවාද මේ අපි කතා කරමුද මේ මෑතකදී තවත් අර මීතෙන් වායුව මේ එකතු වෙන්න පටන් අරන් තියෙනවා මේ ඇට්මොස්ෆියර් එකට ගොඩා. අපි දැන් කතා කරපු දේවල් අද කතා කරපු හැම දෙයක්ම වගේ ෂණිකයෙන් ලෝකෙට බලපෑමක් කරන දේවල් නෙමෙයි. අවුරුදු බිලියන ගාන නැත්නම් මිලියන ගානකට පස්සේ වෙන සිදුවීම් තමයි කතා කරේ. දැන් මේ ත්‍රෙඩ් එක මට හිතෙනවා දැන් මේ ආක්ටික් ප්‍රදේශෙන් මීතෙන් මේ නිකුත් වීම මම හිතනවා මේ බොහොම ළඟකදී ලෝකෙට බලපෑමක් ඇති කරන්න පුළුවන් දෙයක් කියලා. මොකක්ද අනුරාද මේ අපි කතා වුණොත් මේ පොඩ්ඩක් වැඩිපුර බැලුවොත් එහෙනම් මොකද්ද මේ මීතෙන් පුත්වීම කතන්දරය කියලා?
දැන් අපි දන්නවා මේ අවුරුදු මිලියන ගානකට කලින් රෂියා තියෙන පැත්තේ ඔය තියෙන අයිස් තියෙන පැති ලොකු කැලෑවල් ෆයින් කැලෑවල් තිබුණේ. දැන් ඊට පස්සේ දැන් කලින් අයිස් ඒජ් එකක් ආවනේ ඒත් මීට අවුරුදු මිලියන ගානකට කලින් ඒ ඇවිල්ලා අයිස් වලින් ඔය ප්‍රදේශය වැහුණාට පස්සේ අර ෆොරස්ට් එක යට තිබ්බ කැලේ ඒවත් තමත් තියෙනවා. ඒව ඇතුලේ මීතේන් වායුව ඇති වෙලා හිර වෙලා තියෙනවා අර අයිස් හින්දා. දැන් මොකද වෙන්නේ අර අයිස් දිය වෙනකොට ඔය අර හිර වෙලා තියෙන මීතේන් වායුව පොඩ පොඩ එළියට එනවා. මීතේන් වායුවේ තියෙන මේ අහිතකර තත්ත්වය තමයි මීතේන් වායුව වායුගෝලයේ වැඩි වෙනවා කියලා කියන්නේ වායුගෝලයේ මේ ග්‍රීන් හවුස් ඉෆෙක්ට් කියලා හරිතාගාර ආචරණය කියන එක. ඒ ග්ලෝබල් වෝමින් කියලා කියන්නේ අපේ මේ පෘථුවේ තියෙන වායුගෝලයේ උෂ්ණත්වය තව තව වැඩි වෙනවා. තව තව වැඩි වෙන්නේ මොකද වෙන්නේ? තව තව අයිස් දිය වෙන එක තමයි වෙන්නේ. මේක නිකන් අර චක්‍රයක් විදියට වැඩි වෙන තව තව අයිස් දිය වෙනවා. එතකොට තව තව මීතේන් එළියට එනවා. ඔහොම දෙයක් වෙන්නේ. මේක තමයි තියෙන ප්‍රශ්නේ. මේ ළඟදි හොයාගෙන තියෙනවා ඔය තියෙන මීතේන් අර මුහුද යට මේව තියෙන්නේ. මුහුද යටින් ওই මීතේන් එන ප්‍රදේශ කිලෝමීටර් ගණන් ලොකුවට තියෙනවා කියලා. ඉතින් මේක තමයි මම මේ දැන් හසිත කිව්වා වගේ මේක තමයි මටත් හිතෙන්නේ ඊළඟට මේ තියෙන ලොකු තර්ජනයක් විදිහට තියෙනවා නම් තියෙන දේ. මොකද මීතේන් එනවා කියන්නේ මේක වහලා නවත්තන්න පුළුවන් දෙයක් නෙමෙයිනේ. ලොකු ප්‍රශ්නයක් වගේ විදිහට මේක මේ ඔය කියන විදිහට.
හැබැයි ඔය කියන දේත් අපි ප්‍රාර්ථනා කරමු එහෙම ළඟදී මුකුත් එහෙම 2012 මේ කියනවා වගේ 2012 දෙසැම්බර් 21 වෙනකොට මෙහෙම ලෝකෙ මීතෙන් වලින් පිරල එහෙම ප්‍රශ්නයක් එහෙම එකක් නොවේවා කියලා ප්‍රාර්ථනා කරමු. එහෙම ඇත්තනම් වෙන එකක් නැහැ. අපි දැන් මෙතෙක් කතා කරපු දේවල් වලින් අපිට හිතුන මේ වැඩිම තර්ජනයක් තියෙන දෙයක් හැටියට තමයි මේ මීතෙන් ප්‍රශ්නේ අපිට දැනුනේ. ඒකයි අපි එක්කෙන මේ කතා වුණේ. ඒක ඇත්තටම එහෙම කවුරු කලබල වෙන්න මේ ඕන දෙයක් එහෙම එකක් නෙමෙයි. අද පොඩ්කාස්ට් එක අපි එහෙනම් මෙතනින් නිමා කරනවා. සුපුරුදු පරිදි ඔයාලගේ අදහස් චෝදනා යෝජනා තියෙනවා නම් අපේ skyrk.com වෙබ් අඩවියේ ඊමේල් ඇඩ්‍රස් එකටත් දෙවන්න. අද පොඩ්කාස්ට් එකට සම්බන්ධ වුණා මදුෂ, අනුරාධ සහ මහසිත. තවස් පොඩ්කාස්ට් එකකින් ළඟදී දවසකම හමු වෙමු.